ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා.
ගරු
සභාපතිතුමනි,
ගරු සභාපතිතුමනි, අද දින ඉතාමත් වැදගත් අමාත්‍යංශ කීපයක අයවැය විවාදයට ගන්න මේ අවස්ථාවේදී මේ පිළිබඳව අදහස් කීපයක් ඉදිරිපත් කරන්න කෙටියෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ ගරු සභානායක ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඇතුළු ඒ ඇමතිවරුන්ට තම තමන්ගේ අමාත්‍යංශවල කටයුතු ඉතා සාර්ථකව ඉටු කරගන්නට මේ අවුරුද්ද තුළ ඉඩහසර ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. රාජ්‍ය ව්‍යවසාය සහ උඩරට සංවර්ධන කටයුතු භාරව කටයුතු කරන අපේ ගරු සභානායකතුමා කී මේ අවස්ථාවේදී විශේෂ අවධානයට යම් කරුණු කීපයක් යොමු කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම ඩිජිටල් තාක්ෂණය පිළිබඳව තවත් කරුණු කීපයක් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද යුගය ඩිජිටල් කරණය වෙච්ච යුගයක්. පසුගිය සියවස හඳුන්වන්නේ සංනිවේදන යුගය විදිහට. සංනිවේදන තාක්ෂණය විද්‍යාව ලෝකේ වැඩියෙන්ම දියුණු වෙච්ච සතවර්ෂය දැන් අපි පහු කරලා මේ සතවර්ෂයේ ඉවර වෙනකොට තාක්ෂණයේ විද්‍යාවේ දියුණුව කොතනින් කෙලවර වෙයිද කියලා කියන්න අපි කාටවත් අනවැකි කීමේ හැකියාවක් නැහැ. තාක්ෂණය හොඳයි, තාක්ෂණයේ දියුණු වෙන්න ඕන. ඒ වගේම කාසියක දෙපැත්ත වගේ තාක්ෂණයේ හොඳ වගේම නරක පැතිත් තිබෙනවා. ඒක තීරණය වෙන්නේ තාක්ෂණය පාවිච්චි කරන පුද්ගලයන් සහ තාක්ෂණය භාවිතා කරන ක්‍රමවේදයන් වලට අනුකූලවයි. මේ තාක්ෂණය තියුණු වීගෙන එනකොට මීට අවුරුදු 100කට විතර කලින් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන ලෝකේ එදා මෙදා තුර පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෝකෙට අනාවැකියක් කිව්වා. I will fear of the day when the science, modern science and technology will surpass the human connectivities, then the world will have a generation of idiots කියලා. එතුමා ප්‍රකාශ කරේ මීට අවුරුදු 100කට කලින් හරියට. මට බය හිතෙන දවසක් එනවා. ඒ දවස තමයි නූතන විද්‍යාව සහ තාක්ෂණය මානව සහසම්බන්ධතාවන් පහු කරගෙන යන යුගය, දිනය. එදා වෙනකොට ලෝකයේ ඉතුරු වෙන්නේ මෝඩයින්ගේ පරම්පරාවක් කියලා ඒ කියපු අනාවැකිය මේ වෙලාවේ සිහිපත් කරන එක වටිනවා කියලා හිතෙනවා. අද තාක්ෂණය බොහෝ හොඳ දේවල් වලට යොදන වගේම අපි දන්නවා මේ සමාජ වෙබ් අඩවි වගේ දේවල් නිසා මුළු ලෝකෙම කලඹන ස්වභාවයට අද තාක්ෂණය සමහරු පත් කරගෙන තිබෙන. ඊයේ පෙරදා දැක්කා ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියක්. ලෝකේ කවුරුත් දන්න පිළිගන්න ඉතාමත්ම සාමකාමී රටක් විදියට පැවතුණු නව ශ්‍රීලන්තයේ වෙච්ච ඒ අමානුෂික කුරිරු සිද්ධි අරගෙන බලපුවාම එතන යට තාක්ෂණය තියෙනවා. තාක්ෂණය හොඳ දෙයට පාවිච්චි කරන්නේ නැතුව වැරදි විදියට තාක්ෂණය පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් විදියට මහ ව්‍යසනයක් සිද්ධ වුණා. අපි ලෝක අනෙකුත් රටවල් වලට නොගියට අපේ රට ගත්තත් අපේ රටෙත් ඔය ප්‍රශ්නේ තියෙනවා. පහුගිය වකවානුවේ නුවර දිගන ප්‍රදේශයේ ඒ වගේ අවාසනාවන්ත සිද්ධියක් වුණා. ඒකෙත් ඇතුල් පැත්ත අරගෙන බලපුවාම එතනක් තියෙනවා තාක්ෂණය. ඒ තාක්ෂණය පාලනය කිරීම සඳහා හුඟක් වෙලාවට රාජ්‍ය පාලකයෝ බයයි. රාජ්‍ය පාලකයෝ බය වෙන්න හේතුව තමයි අද මාධ්‍ය හරි ප්‍රබලයි. ඒක නිසා ඒ ප්‍රබල මාධ්‍ය තුල මාධ්‍ය වේදියෝ නොදකින අනතුරුදායක පැති පාලකයන් දුටුවත් ඒ පිළිබඳව පියවර ගැනීමට තිබෙන මැලිකමක් ලෝකෙ පුරා අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බොහෝ රටවල් වල පේනෙන්න තිබෙන කාරණයක්. මේ තාක්ෂණය සම්බන්ධව ඊයේ දිනේදී ඩේලි මිර පුවත්පතේ තිබුණු කාරණයක් පිළිබඳව ගරු සභානායකතුමා ඇතුළු මේ සභාවේ අවධානය මම මේ අවස්ථාවේදී යොමු කරනවා මේ සඳහන් වෙනවා ගරු අමාත්‍ය මගේ මිත්‍ර රවුෆ් හකීම් මැතිතුමා ස්විට්සර්ලන්තයේ තානාපතිතුමාට කරපු ප්‍රකාශයක්. මම එක කියවනවා ගරු සභාපතිතුමනි අදාළ කොටස. Meeting with Swiss Embassador, Raup says country lacks legal provisions to curtail hate speech. SLMC leader, the Minister of City Planning, Water Supply and High Education, Rauf Hakim, lamented that the country still lacks the adequate legal provisions to curtail hate speeches and also pointed out that it lacks the ability to check on messages carried on social website that affected communal harmony. It goes on further. Mama meka me puat pate kotasa sabagata karanawa. Garu sabhapathiwuni metana etuma mata pera adhikarana garu adhikarana emathiwara vidiyata katayutu kala. He was my predecessor in the Minister of Justice and he is the successor of the Minister of High Education. I have a very high regard. We were batchmates, my good friend. But there is an issue when you make a representation to an ambassador who is representing a country in the European Union, that we are lacking a law to curtail the hate speeches in this country, that raises a very serious concern. Especially at a time when it is already been scheduled that the issues relating to Sri Lanka will be taken up in the UN CHR in Geneva in few days' time. It gives a very prominent publicity in our own papers. One of the senior most responsible cabinet ministers says that still we have failed to make a law to curtail the hate speech and still that we are in a primitive era. A country which is not capable of making an essential law to maintain the communal harmony within this country. Garu sabhapathiwuni meka ithamama barapatala prakashayak me pilibandawa meka aanduye mateyada kiyana eka pilibandawa adu gane garu sabhanayaka tumawat me sabawata prakashayak karanna ona etuma mata wediya jeshtha neethijnaya tumek etuma mata wediya meka ithihasaya pilibandawa dannawa. ගරු සභාපතිතුමනි අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය පැනවි මීට අවුරුදු 135කට කලින් බ්‍රිතාන්‍ය පාලන සමයේ 1883 සම්මත කරපු දණ්ඩ නීති සංග්‍රහයේ 291 අයන්න මේ වගන්ති වල සඳහන් වෙලා තිබෙන්නේ වෛරය දනවන ප්‍රකාශයන් සිදු කිරීම වසර දෙකක සිර දඬුවම් ලබා දිය යුතු වරදක් වශයෙන්. මම එන් අදාළ කොටසක් කියවනවා ගරු සභාපතිතුමනි. යම් පූජනීය ස්ථානයක් තුලදී හෝ නැතහොත් යම් පන්තියකට අයත් තැනැත්තන් විසින් සුද්ධත්ව හේලා හෝ ගෞරවනීය ලෙස සලකනු ලබන යම් පූජනීය වස්තුවක් මත හෝ ඒ අසලදී කරනු ලබන යම් ක්‍රියාවක් යම් පන්තියකට අයත් තැනැත්තන්ගේ ආගමික හැඟීම් වලට රිදවීමේ චේතනාවෙන් හෝ එම ක්‍රියාවසිය ආගමට කළ නින්දාවක් ලෙස යම් පන්තියකට අයත් තැනැත්තන් විසින් සලකනු ලැබීමට ඉඩ ඇති බව දැන දැනම හෝ ඒ ක්‍රියාව යම් තැනැත්තෙකු විසින් සිදු කරනු ලැබේ නම් ඒ තැනැත්තාට අවුරුද්දකට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමේ සිර දඬුවමක් දෙන්නට පුළුවන්. ඒ වගේම යම් තැනැත්තෙක් ආගමික හැඟීම් වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් ඒ තැනැත්තාට ඇසෙන ලෙස යම් වචනයක් ප්‍රකාශ කරන හෝ ශබ්දයක් කරන හෝ ඒ තැනැත්තා අභිමුඛයේ යම් සංඥාවක් කරන හෝ ඒ තැනැත්තා අභිමුඛයේ යම් වස්තුවක් තබන කවර හෝ තැනැත්තෙකුට අවුරුද්දක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක සිර දඬුවමක් නියම කළ හැකිය. 291 ආවගන්ති යටතේ ඒ ආකාරයටම දේශසහගත චේතනාවෙන් භාෂිත නැතොත් ලිඛිත වචන මගින් දෘශ්‍ය නිරූපණ මගින් යම් පන්තියකට ආගමකට නැතොත් ආගමික විශ්වාසවලට නිඳා කරන කිරීමට තැත් කරන කවර හෝ තැනැත්තෙකුට අවුරුදු 2ක් දක්වා දීර්ඝ විය හැකි සිර දඬුවමක් ලබා දිය හැකිය. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ගරු සභාපතිතුමනි, මේක අපේ රටේ නීති පොතට ඇවිල්ලා තියෙන අවුරුදු 135කට කලින්. හැබැයි ජාත්‍යන්තරයට අපි කියනවා අපේ රටේ එහෙම නීතියක් නැහැ කියලා. අපේ රටේ ජාතික ආගමික සංහිඳියාවක් ඇති කරගන්න අවශ්‍යතම නීතියක් අපේ රටේ නැහැ කියලා මේ පණිවිඩය තව දවස් කීපයකදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී මේ ප්‍රශ්නේ මතුවෙනවා. මේ ප්‍රශ්නේ මතු කරන්නේ කවුද? මේ ආණ්ඩුවේම ඇමති කෙනෙක්. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. ඒක ජාත්‍යන්තරයේ නොමග යවන දේශසාගත ප්‍රකාශයක්. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක්වත් විපක්ෂයේ ප්‍රශ්නයක්වත් කියලා ලඝු කරන්න බෑ. මේ මුළු මහත් රටේම ප්‍රශ්නයක් බවට ඒක පත් වෙනවා. ඒ පිළිබඳව කවුද වගකීම ගන්නෙ? ඒකම කරු සභාපතිතුමනි, ඊටත් වඩා වැදගත් කාරණයක් තියෙනවා. මෙම වගන්තියේ තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නැහැ කියලා දීර්ඝ කාලයක් තිස්සේ මානව හිමිකම් සංවිධාන, ජිනීව මානව හිමිකම් කොමිසම මේ ප්‍රශ්නේ මතු කළා. මේක මතු කරපු නිසා දරු ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යතුමාට මතක ඇති, අපි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡාවක් කළා. ඒ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡාවක් කරලා එදා මම අධිකරණ ඇමතිවරයා විදිහට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මේ 291 වගන්තිය තවත් පුළුල් කරලා සංශෝධනයක් ඉදිරිපත් කරන්න දඬ නීති සංග්‍රහයට. ඒ අනුව ගරු සභාපතිතුමනි, මම ඉදිරිපත් කරපු සංශෝධනය තමයි 291 ඇයන්නේ. භාෂිත ලිඛිත හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපණවලින් හෝ අන්‍යාකාරයෙන් ජනකොටස් අතර හෝ වෙනත් පන්තිවල තැනැත්තන් අතර හෝ වෙනත් වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර දරුණු ක්‍රියා හෝ ආගමික වාර්ගික හෝ ජාතික අසමගිය හෝ අසන්තෝෂය හෝ සතුරු බව ඇති කරන හෝ තැත්කරන තැනැත්තන් නැතහොත් ඊට පොළඹවන හෝ තැත්කරන යමෙකුට අවුරුදු දෙකක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කරනු ලැබිය යුතුය. මෙම පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා ගරු සභාපතිතුමනි, මම 2015 දෙසැම්බර් 11 වෙනිදා. මේ පනත අභියෝගයට ලක් කරා ශ්‍රේෂ්ඨාධිකරණය. දැන් මේ පනත මේ සංශෝධනයේ අවශ්‍යතාවය විශේෂයෙන්ම සඳහන් කර සිටියේ සුළු පක්ෂ, විශේෂයෙන්ම මුස්ලිම් කොංග්‍රසය සහ TNA ද්‍රවිඩ එක්සත් සන්ධානය. අපි ඒ නිසා මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. හැබැයි මේ කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මේක අභියෝගයට ලක් කරමින් මගේ මතක හැටියට ගරු ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා TNA එක ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මේ සංශෝධනයට මුස්ලිම් කොංග්‍රසය විරුද්ධ වුණා. ඒක නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්න නීතිපතිතුමා අරහා අපිට මේ පනත සම්මත කර ගැනීම අවශ්‍යතාවයක් නැහැ කියලා. එතකොට අපි ඉදිරිපත් කරපු නීතිය සම්මත කිරීම අනවශ්‍යයි කියලා ඒකට විරුද්ධ වෙච්ච දේශපාලන පක්ෂයක නායකතුමෙක් විදිහට ගරු රවුෆ් හකින් ඇමතිතුමා ජාත්‍යන්තරයට කියනවා නම් අපිට තාම මේ නීතියක් නැහැ. අපිට ජාතික සමගිය හදාගන්න වෛරී සහගත ප්‍රකාශ නැවැත්වීම සඳහා නීතියක් නැහැ කියනවා නම් මේක බරපතල ප්‍රශ්නයක්. මේ කරුණු ඔක්කොම එකතු කරන්නේ යුරෝපීය සංගමයේ විශේෂයෙන්ම මේ තානාපතිවරු මහකොමසාරිස්ලා මේවා එකතු කරන්නේ ලංකාවට විරුද්ධව යෝජනා ඉදිරිපත් කරන වෙලාවට මේවා සැලකිල්ලට භාජනය කරන්න මේ මාසේ 23 වෙනිදා ජිනීව මානව හිමිකම් කොමිසමේ. මෙවර මානව හිමිකම් කොමිසමට අර 2015 සමානුග්‍රහය දක්වමින් ඉදිරිපත් කරපු යෝජනාවලිය තව අවුරුදු දෙකකට දික් කරන්න යෝජනා වෙලා තියෙනවා. එදා එම යෝජනාවලිය ඉදිරිපත් කරද්දී එදා විදේශ කටයුතු අමාත්‍යවරියට විදියට ගරු මංගල සමරවීර මැතිතුමාට එම ඩෙලිගේෂන් එකේ සමාජිකයෙක් විදියට මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා විතරක් නෙවෙයි, මම මානව හිමිකම් කමිටුවට එය ඉදිරිපත් කරපු ඇමරිකාවේ නියෝජිතවරුන්ට ලිඛිතව දැනුම් දුන්නා. මේ වගේ යෝජනාවකට සම අනුග්‍රහකත්වයක් දක්වන්නට ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීති යටතේ ඉඩක් නැහැ කියලා. මට දැනගන්න ඕනකම තිබුණා මේ යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වන්න මේ රටේ ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්න පුළුවන් බලය තිබෙන ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගත්තද නැද්ද කියලා. එතුමාගේ අනුමැතිය ලබා නොගත් බව මම දැනගත්තා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 දෙක ඌ යන වගන්ති යටතේ අපිට එහෙම විදේශීය රටක් එක්ක සමානුග්‍රාහකත්වයක් දක්වන්නට හරි කිවිසුමක් ඇති කරගන්නට හරි බලයේ තිබෙන්නේ මේ ඌ වගන්තියට යටත්. ඌ වගන්තිය මම කියනවා ගරු සභාපතිතුමනි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ විධිවිධානවලට පටහැනි නොවන්නා වූද ජාත්‍යන්තර නීති චාරිත්‍ර වාරිත්‍ර හෝ භාවිතය අනුව ඉටු කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත්තා වූ හෝ නියමිතව ඇත්තා වූ සියලුම ක්‍රියා හෝ දේ කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ. එතකොට මේ වගේ කාරණා පිළිබඳව තීරණයක් ගැනීමේ බලය තියෙන්නේ මේ රටේ ජනාධිපතිවරයාට. ඒ ජනාධිපතිවරයා කොළපාටද නිල්පාටද කියන එක නෙමෙයි අදාළ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උත්තරීතරයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න ඕනේ. දැන් මෙවරත් තවත් වසර දෙකකට ඒ යෝජනාවලියට සමානුග්‍රාහකත්වය දක්වන්නට අපේ රටේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබිලා තියෙනවද නැද්ද කියන එක මම එතුමාගෙන් විමසුවා. එහෙම අනුමැතියක් මේ රටේ ජනාධිපතිවරයා දීලා නැහැ. දැන් එහෙමනම් කොහොමද මේ අවුරුදු දෙකක් දීර්ඝ කරන් අනුග්‍රාහකත්වයක් ලබා ගත්තේ? පහුගිය ආණ්ඩු කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලෙත් මේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව අපි දැඩි ලෙස විවේචන ඉදිරිපත් කරා. එදා මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විදේශ කටයුතු ඇමතිවරයලා ඉන්න කාලේ එතුමාට උඩින් කටයුතු කරන්න සචින්වත් ගුණවර්ධන පත් කරලා හිටියා. එතුමාට විධායක බලතල විමධ්‍යගත කරලා තිබුණා. එතුමාට බලය දීලා තිබුණා තානාපතිවරුන්ගේ කණ පැලින්න ගහන්න. එදා විදේශ ප්‍රතිපත්ති තීරණය කර එහෙමයි. දැන් අද තියෙන ප්‍රශ්නෙත් ඒකයි. අද මොකද්ද වෙලා තියෙන ප්‍රශ්නය?
පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද මන්තුමා?
මම පොඩ්ඩක් මම මේ දැනුවත් වෙන්න අහන්නේ මේ අද සාකච්ඡා කරන මේ රාජ්‍ය ව්‍යවසාය ඩිජිටල් යටිතල පහසුකම් විද්‍යා තාක්ෂණ මොන පැත්තටද මේ අද ඔබතුමාගේ කතාව වැටෙන්නේ කියන මම ට්‍රයි කරනවා හොයාගන්න.
ඒක තේරුම් ගන්න පුළුවන් මොලේ තියෙන අය තේරුම් ගනි තමුන්නාන්සේ වාඩි වෙන්න.
මන්තුමා එක පොයින්ට් ඕඩර් එකක්
නෙවෙයි.
කරුම්තුමා.
ගරු සභාපතිතුමනි, දැන් අදත් එදා වෙච්ච දේම සිද්ධ වෙනවා. අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගන්න තීරණ මොනවද කියලා බොහෝ තීරණ ගරු මාරපණ තිලක් මාරපණ එතුමා දන්නේ නැහැ. එතුමාගේ අමාත්‍යාංශයේ ලේකම් ඉන්නවා බොහොම පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ආගෙත් ගෞරවයට පාත්‍ර වෙච්ච රට වෙනුවෙන් විශාල සේවයක් ජිනීව නුවර ඉඳන් ඉටු කරපු කවුද මේ ආර්යනාත් ශ්‍රාවිනාත් ආර්යසිංහ මැතිතුමා එතුමා දන්නේ නැහැ. එහෙනම් කවුද මේ තීන්දුව තීරණ ගන්නේ? දැන් මේ තීන්දුව තීරණ ගන්නේ අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉඳගෙන නෙවෙයි, අද මුදල් අමාත්‍යාංශයේ රැස් වෙන්නේ. සමහර රැස්වීම් තියන්නේ මුදල් ඇමතුමාගේ නිල නිවසේ. මේවට සහභාගී වෙන්නේ රාජ්‍ය නිලධාරි නෙවෙයි. මට සහභාගී වෙන්නේ මේ ඉන්න ගරු ඇමතිතුමාලා නෙවෙයි. මේවට සහභාගී වෙන්නේ තම තමන්ගේ හිතවත් එන්ජිඕ කාර්යෝ වෙනත් හිතමිත්‍රයෝ. අද ජිනීව රටේ ඉන්න අපේ තානාපතිතුමාට, ජිනීව ඉන්න අපේ මානහිමිකම් කොමිසම නියෝජනය කරන අපේ නියෝජිතයට අද නියෝග නිකුත් කරන්නේ කවුද? මනෝ තිත්තවැල්ල කියන්නේ කවුද? හැමදාම එක එක්කෙනා වෙනුවෙන් එකතු කරන්න ඉන්න එක්කෙනෙක්. මනෝ තිත්තවැල්ල මේ රජයේ මොන තනතුරද දරන්නේ? මනෝ තිත්තවැල්ලට තියෙන අයිතිය මොකක්ද? අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද කියලා තීරණය කරන්න. මේ රට ජාතිය පාවලා දෙන්න කටයුතු කරන මේ ක්‍රියාදාමය මං අහනවා ගරු සභානායකතුමා, ඔබතුමා රටට ආදරේ වැදගත්, ගෞරවනීය ඇමතිවරයෙක්. මං අහන ඔබතුමාලා මේක අනුමත කරනවද කියලා. ඇමති මණ්ඩලයේ මොන ඇමතිවරයාද මේ පිළිබඳව කරුණු සොයලා බැලුවේ? කාගේද කැමැත්ත ගත්තේ? රටක විදේශ ප්‍රතිපත්ති එහෙම තීරණය කරන්න පුළුවන්ද? දැන් හම්බන්තොට වරාය චීනෙට දෙන්න යනකොට මම කතා කරා, මගේ හෘද සාක්ෂිය කතා කරා, ඒක මේක ඇතුලේදි කතා කරා, එළියේදි කතා කරා, කැබිනට් එකේදි කතා කරා, කැබිනට් එකෙන් එළවනකම්ම කතා කරා. ඒ මොකද මගේ හෘද සාක්ෂිය තියෙන්නේ මගේ රට ගැන. මම මගේ රටට ආදරෙයි. මේ පාර්ලිමේන්තුවට එවන 225 දෙනා මේ රටේ මිනිස්සු ඡන්දෙ දීලා එවන්නේ මේ රට පාව දෙන්නවත්, මේ රටේ මිනිසුන්ගේ සම්පත් විකුණගෙන කන්නවත් නෙමෙයි, මේ රට ආරක්ෂා කරන්නේ. මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක්. මට ඡන්දෙ දුන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයෝ. හැබැයි එකම එක්සත් ජාතික පාක්ෂිකයෙක්වත් කැමති නෑ රටට විරුද්ධව මම තීන්දුවක් ගන්නවට. මොන එක්සත් ජාතික පාක්ෂිකයාද මට ඡන්දෙ දුන්න කැමති වෙන්නේ මේ රටේ හොරකම කරපු, දූෂණය කරපු මිනිස්සු ආරක්ෂා කරන එක හොඳයි කියලා කවුද කියන එක්සත් ජාතික පාක්ෂිකයෙක් ඉන්නවද? ඔබතුමා මට වැඩිය පක්ෂය පිළිබඳව උරුමයිති වාසිකන් තියෙන ඔබතුමාගේ පියා පක්ෂයේ ගොඩනගපු දැවැන්ත ශ්‍රේෂ්ඨ නායකයෙක්, මේ රටට ආදරය කරපු නායකයෙක්. එතුමා මේ රටට ආදරය කරපු නිසාම තමයි මරලා දැම්මේ. ඒ වගේ නායකයෝ අපිට නැති වෙච්ච එකේ පාඩුව හොඳට තේරෙනවාද? ඉතින් එවන් තත්ත්වයක් යටතේ මොකද අපේ රටේ තියෙන අපේ අනාගතය? දැන් හෙට අනිද්දා හම්බන්තොට වරාය දීලා අපි එදා මහින්ද රාජපක්ෂ මහත්තයාට දොස් කිව්ව බැන්න අදත් බනිනවා. මේ රට චීන ණය උගුලකට හිර කරලා දැම්මේ එතුමා. එතුමා ඒ හිර කරපු ණය උගුලේ හිර කරලා දාලා හැබැයි මේ රට චීන කොලනියක් කරුවේ අපි. එක්සත් ජාතික පක්ෂයේ මේ ආණ්ඩුව අපි දැන් චීන කොලනියක් හදලා තියෙන්නේ මේ රටේ. දැන් තවක්තර 15,000ක් හම්බන්තොටින් හෙට අනිද්දා අගමැතිතුමා චීනුන්ට දුන්නාම අපේ සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමා ගරු ඇමැතිතුමා නැති බැරි මිනිස්සු ගැන කතා කර කර, ගම්වට්ටමේ බිම්වට්ටමේ මිනිස්සු ගැන අනුකම්පාවෙන් කතා කර කර සංවර්ධන කටයුතු කරනවායි කියලා කිව්වට තව අවුරුදු 10කින් සජිත් ප්‍රේමදාස මහත්තයාට හම්බන්තොටින් ඡන්දෙ ඉල්ලන්න උනොත් ඒ ඡන්දෙන් දිනලා යන්න වෙන්නේ මේ පාර්ලිමේන්තුවට නෙවෙයි චීන පාර්ලිමේන්තුවට. ඒ තරමටම අපේ රට අද භයානක අදියරකට ඇද වැටිලා තිබෙනවා. එක පැත්තකින් සිංගප්පූරුව අපේ සාරය උරා බොන්න සිංගප්පූරු ගිවිසුම ගහගත්තා. මේ රටේ විශාලතම හොරකම කරපු, ලෝකේ ලොකුම වංචා කරපු මිනිහා අද සිංගප්පූරුව අහංගගෙන ඉන්නවා, අර්ජුන මහේන්ද්‍රන්. එදා මහ බැංකුවේ අධිපති කරනකොට කැබිනට් මණ්ඩලයේදී අපි විරුද්ධ වුණා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයට ගණකපු ලොකුම චෝදනාව
කරුමන්තුමා මිනිත්තු දෙකක් තියෙනවා තව.
දැන් අපිට තිබෙන මේ ප්‍රශ්නය දරු සභාපතිතුමනි, මේ රටේ වෙච්ච දැවැන්තම හොරකම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවලින් සාක්ති ඇතුව ඔප්පු කරලා තිබෙන වංචාව, ඒකේ චූතිත අපිට අපේ රටට ගේන්න බෑ. අපේ නායකින්ට ගේන්න ඕන කමක් නැති බවත් මම දන්නවා. ගේන්නත් බෑ. සිංගප්පූරුවට තිබෙන ඒ ප්‍රතිලාභ, ඒ ගිවිසුම් හරහා ඒ උදවිය ලබා ගන්න ප්‍රතිලාභ නිසා මේ වගේ දේවල් වලට ඒ රටත් අද පෙළඹ වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. අපිට අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට හරි සුන්දරයි. ඒකේ සංඛ්‍යා ලේඛන වල බලපුවම හරි සුන්දරයි. හැබැයි අද ඒ අයවැය ලේඛනෙම කියනවා අපි තව ලක්ෂ කීයටද 6කට සමෘද්ධිය දෙන්න ඕනේ. ඒ කියන්නේ රට සංවර්ධනය වෙලා තවත් ලක්ෂ 6ක් අපේ රට හිඟමනටපත් වෙලා ඒකට තමයි සංවර්ධනය කියලා කියන්නේ. සමෘද්ධිය ආරම්භ කරේ හොඳ පවිත්‍ර චේතනාවකින් හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා. ජනතාවගේ දුප්පත් කමින් ගොඩ ගන්න. අද මොකද්ද වෙලා තියෙන්නේ? මම අදයි කියලා මේ ඊයේ පෙරදාගෙන නෙමෙයි කියන්නේ. මේක පටන් අරන් අවුරුද්දක් දෙකක් ගියා. ඊට පස්සේ හැම ආණ්ඩුවක්ම කරේ වංචාව. හැම ආණ්ඩුවක්ම ජනතාව රැවට්ටුවා. සමෘද්ධි ව්‍යාපාරය ගෙනියන්න වෙන මොකටවත් නෙවෙයි චන්දමංකොල්ල කන්න. දුප්පත් මිනිහගේ දුප්පත්කම පාවිච්චි කරලා දුප්පත් මිනිහ පොළොවට තියලා යකඩ සපත්තුවෙන් පාගලා බෙල්ල මිරිකලා හුස්ම ඉර කරලා ඒ මිනිහගේ ඡන්දය අරගෙන තමන්ගේ බලය හදාගෙන තමන්ගේ පවුල තමන්ගේ ගජමිතුරු යාළුවෝ නඩත්තු කරගන්න තමයි අද ඒක පාවිච්චි කරලා තියෙන්නේ ගරු සභාපතිතුමනි.
Wrap up please.
Is it an adjournment for the lunch? Yes. Thank you very much. Thank you.
Order please. I wish to add my personal best wishes to Honorable Lakshman Kiriyalla for many years of service and support to us. Also, I wish my very best wishes to the two young ministers in discharging their duties. Order please. House stands suspended till 1 o'clock for lunch. Thank you.